ඌවේකුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
ආදරණීය දුවේ පුතේ අද පුරවැසි අධ්‍යයනයේ පාඩමින් ඔබ හමුවන්නේ පතුල්ල විහාර මහාදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යනි කේටි චම්පිකා ප්‍රියදර්ශනී ගමකේ ගුරු මෑණියන් අපි පුරවැසි අධ්‍යාපනයේ පාඩම සමග එක්වෙමු.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වෙන ආදරණීය දුවල පුතාල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න සූදානම් වන්නේ 11 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂයයේ දෙවන පාඩම වන ආණ්ඩුවේ විවිධ ස්තර කියන පාඩම පිළිබඳවයි. ඔයාලා ඉක්මනටම ගිහින් 11 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන පොතයි අභ්‍යාස පොතයි ඉක්මනටම සූදානම් කරගන්න. හරි. මම මීට කලින් මේ වගේම වැඩසටහනක කියලා දුන්නා 11 පන්තියේ පළමු පාඩම පිළිබඳව. මතකද ඔයාලට ඒ පාඩම? ඒ පාඩමේ නම තමයි ප්‍රජාචන්ත්‍රවාදී පාලනය. 11 පන්තියේ පුරවැසි අධ්‍යාපන පොතේ පළමු පාඩම ප්‍රජාචන්ත්‍රවාදී පාලනය. ඉතින් දරුවනේ ප්‍රජාචන්ත්‍රවාදී ආණ්ඩුවක ප්‍රධාන වගකීම වන්නේ ඒ රටේ ජීවත් වන පුරවැසියන්ගේ අවශ්‍යතා උපරිම අයුරින් ඉටු කිරීම. ප්‍රජාචන්ත්‍රවාදී පාලනයක ප්‍රධානම වගකීම තමයි ඒ රටේ ජීවත් වන පුරවැසියන්ගේ අවශ්‍යතා උපරිම අයුරින් ඉටු කිරීම. අපි දන්නවනේ දුවේ පුතේ නූතනයේ මිනිස් අවශ්‍යතා සංකීර්ණ වී තිබෙන්නේ. අපි දන්නවා දවසින් දවස මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වගකීමත් සංකීර්ණ වී තිබෙනවා. මේ සංකීර්ණ කාර්යභාරය සාර්ථක ලෙස ඉටු කිරීමට ආණ්ඩුව විසින් විවිධ ස්තර ඇති කර තිබෙනවා. දුවේ පුතේ මම මේ පාඩමෙන් අද ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ ලංකාවේ ආණ්ඩුවේ විවිධ ස්තර පිළිබඳව. දුවේ පුතේ ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය රාජ්‍යයක් කියලා අපි මීට කලින් පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය රාජ්‍යයක්. මතකද ඔයාලට ඒකීය රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා? ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ එක් මධ්‍යම බලාධිකාරියක් විසින් විවස්ථාදායක, විධායක, අධිකරණ යන ත්‍රිවිධ බලතලම ක්‍රියාත්මක කරන ආණ්ඩු ක්‍රම. ඒකී ආණ්ඩු ක්‍රම විදිහට අපි හඳුන්වනවා. තව සරල කරලා අපි කිව්වොත් එක් මධ්‍යම ආණ්ඩුවක් මගින් මුළු රටේම පාලනය ගෙන යනවා නම් විවස්ථාදායක විධායක අධිකරණ කියන ත්‍රිවිධ බලතලම එක් මධ්‍යම ආණ්ඩුවක් විසින් ක්‍රියාත්මක කරනවා නම් ඒ වගේ ආණ්ඩුවලට අපි කියනවා ඒකීය ආණ්ඩු ක්‍රම කියලා. එතකොට ඒකීය ආණ්ඩු ක්‍රමයක ප්‍රධාන ලක්ෂණ දෙකක් CF Strong දක්වා තිබෙනවා. කවුද CF Strong? අපි බලමු මොනවාද කියලා. එක මධ්‍යම ආණ්ඩුවේ උත්තරීතර භාවය. දෙක අතිරේක ස්වාධිපති ආයතන ආණ්ඩු ක්‍රමය තුල නොමැති වීම. මම නැවත කියන්න. එක මධ්‍යම ආණ්ඩුවේ උත්තරීතර භාවය. එතකොට මධ්‍යම ආණ්ඩුව තමයි පාලනයේ උත්තරීතරම ආයතනයේ බවට පත් වෙන්නේ. එතන මේ වගේ වෙනත් ස්වාධිපති ආයතන ඒකී ආණ්ඩු ක්‍රමයක දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට ඒකී ආණ්ඩු ක්‍රම පවතින රටවල් වලට උදාහරණ අපිට ගන්න පුළුවන්. එතකොට මේ උදාහරණ ගද්දී සංවර්ධිත ඒකීය රාජ්‍යයන් වගේම සංවර්ධනයේ වෙමින් පවතින ඒකීය රාජ්‍යයන් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු සංවර්ධිත ඒකීය රාජ්‍යයන් මොනවාද කියලා. අපිට ගන්න පුළුවන් මහා බ්‍රිතාන්‍ය, ජපානය, ප්‍රංශය වගේ සංවර්ධිත රටවල් ඒකීය රාජ්‍යයන් විදිහට උදාහරණ ගන්න පුළුවන්. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින ඒකීය රාජ්‍යයන් විදිහට අපිට ගන්න පුළුවන් පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, අපේ ශ්‍රී ලංකාව වගේ රටවල් ගන්න පුළුවන් සංවර්ධනය වෙමින් පවතින ඒකීය රටවල් විදිහට. හරි. ආදරණීය දුවේ පුතේ, දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති ලංකාව කියන්නේ ඒකීය රාජ්‍යයක් සහ ඒකීය රාජ්‍යයක ප්‍රධානතම ලක්ෂණ මොනවාද කියලා. ඒකීය රාජ්‍යයක එක් මධ්‍යම ආණ්ඩුවක් මගින් පාලන කටයුතු සිදු කරගෙන යෑමේදී පාලන කටයුතු කරන්න අපහසු වෙන්න පුළුවන්. එක් මධ්‍යම ආණ්ඩුවකට විතර මුළු රටම පාලනය කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා විවිධ ප්‍රාදේශීය පාලන ඒකක සකස් කිරීම සිදු කරනවා. ලංකාවේ ඈත අතීතයේ සිටම මධ්‍යම ආණ්ඩුවට සහාය වීම සඳහා ප්‍රාදේශීය පාලන ක්‍රමයක් තිබිලා තියෙනවා. අපිට ඉතිහාසයේ ගවේෂණය කිරීමේදී ඒ පිළිබඳව ඕනෑ තරම් උදාහරණ අපිට හමු වෙනවා. අපි දන්නවා අපේ රටේ ඈත අතීත පාලන ක්‍රමය රාජාණ්ඩු පාලන ක්‍රමයක් විදිහටනේ ක්‍රියාත්මක වුණේ. එතකොට රජුට තනියම මුළු රටම පාලනය කරන්න අපහසු නිසා රජුට සහාය වීම පිණිස ප්‍රාදේශීය ඒකක සකස් කරලා තිබිලා තියෙනවා. මොනවාද ප්‍රාදේශීය ඒකක සකස් කරලා තිබිලා තියෙනවා. එතකොට ඒ ප්‍රාදේශීය ඒකක විදිහට අපිට ගන්න පුළුවන් ඔයාලගේ පොතේ තියෙනවා මොනවාද උත්තර පස්ස, ප්‍රාචීන පස්ස, දක්කින පස්ස, පශ්චිම පස්ස විදිහට. මෙතන පස්ස කියලා සඳහන් කරන්නේ ප්‍රදේශය කියන එක. පස්ස කියලා සඳහන් කරන්නේ ප්‍රදේශය කියන එක. ඒකට මේ විදිහට රජුට පාලනයේ සහාය වීම සඳහා, පාලනයේ පහසු වීම සඳහා විවිධ ප්‍රාදේශීය ඒකකවලට වෙන් කරලා විවිධ රජුගේ යටතේ විවිධ පාලකයන් පත් කරලා පාලන කටයුතු කරගෙන ගිහින් තියෙනවා. එතකොට ප්‍රදේශ පාලනය වෙනකොට මුළු රටම පාලනය වෙනවා. ඒ වගේම දුවේ පුතේ අපි ගත්තොත් අනුරාධපුර යුගයේ අවසාන කාලයේ වන විට විවිධ ප්‍රාදේශීය ඒකක සකස් කරලා තිබිලා තියෙනවා. රජ රට, රුහුණු රට, මලය රට, දක්කින දේශය යනුවෙන් අනුරාධපුර යුගයේ පාලන ඒකක පැවතිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොළොන්නර යුගය වන විටත් විවිධ පාලන ඒකක අපිට දක්නට ලැබෙනවා. මොනවාද බලමු. රජ රට, දක්කින දේශය, 12,000 රට, 8,000 රට යනුවෙන් අපිට ප්‍රාදේශීය පාලන ඒකක හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අනුරාධපුර යුගය, පොළොන්නර යුගය විතරක් නෙවෙයි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලය තුලත් විවිධ ප්‍රාදේශීය පාලන ක්‍රමයන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒවා අපි උදාහරණ විදිහට ගත්තොත් දිසාව කෝරාල පත්තු, දිසාව කෝරාල පත්තු විදිහට බ්‍රිතාන්‍ය සමයේ පරිපාලන කොට්ටාස ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් දුවල පුතාලට පැහැදිලි වෙනවා ඇති ඈත අතීතයේ සිටම මේ පාලන ඒකක මගින් පාලනය පහසු කරගෙන තියෙනවා ලංකාවේ පාලනය තුල. ඒ වගේම දැන් අපි බලමු වර්තමානයේ පිළිබඳව. වර්තමානයේ ශ්‍රී ලංකාව පළාත් 9කට වගේම පරිපාලන දිස්ත්‍රික්ක 25කට බෙදලා තියෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව පළාත් 9කට වගේම පරිපාලන දිස්ත්‍රික්ක 25කට බෙදලා තියෙනවා. ඔයාලාගේ පොතේ 29 වන පිටුවේ මේ පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. දුවේ පොතේ පෙරලා ගන්න බලන්න 29 වන පිටුව. 29 වෙනි පිටුවේ ඔයාලා හොඳින් බලන්න ලංකාවේ පළාත් කීයකට බෙදලා තියෙනවද? ලංකාව පළාත් 9කට බෙදලා තියෙනවා. එතකොට ලංකාවේ පළාත් සංඛ්‍යාව 9යි. මොනවාද බලමු මේ පළාත්? බස්නාහිර පළාත, මධ්‍යම පළාත, දකුණු පළාත, උතුරු පළාත, නැගිනහිර පළාත, වයඹ පළාත, උතුරු මැද පළාත, ඌව පළාත, සබරගමුව පළාත විදිහට ලංකාව පළාත් 9කට වෙන් කරලා තියෙනවා. මගේ දුවල පුතාලා මේ පළාත් 9 හොඳින් පාඩම් කරගන්න ඕනි. ඒ වගේම ඒ පළාත්වලට අදාළ වන දිස්ත්‍රික්ක 25ක් ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට ලංකාවේ පළාත් 9ක් වගේම පරිපාලන දිස්ත්‍රික්ක 25කට බෙදලා තියෙනවා පාලනයේ පහසුව සඳහා. එතකොට ඔයාලා හොඳට බලන්න ඒ පළාතට අයිති වෙන දිස්ත්‍රික්ක. මං උදාහරණයක් විදියට ගන්න ඌව පළාත. අපේ පළාත නේද? ඔව්, ඌව පළාත දිස්ත්‍රික්ක දෙකකින් සමන්විතයි. දිස්ත්‍රික්ක දෙකකින් මොනාද? ඔව්, බදුල්ල සහ මොනරාගල. බදුල්ල සහ මොනරාගල. ඒ වගේම අපි ගත්තොත් බස්නාහිර පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විතයි නේද? කොළඹ, ගම්පහ, කළුතර. කොළඹ, ගම්පහ, කළුතර කියන දිස්ත්‍රික්ක තුනකින් සමන්විතයි. ඒ විතරක් නෙවෙයි උතුරු පළාත බලන්න. උතුරු පළාත දිස්ත්‍රික්ක 5කින් සමන්විතයි. දිස්ත්‍රික්ක 5කින් සමන්විතයි උතුරු පළාතනේ. යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතියෝ කියන දිස්ත්‍රික්ක 25කට බෙදලා තියෙනවා උතුරු පළාත. එතකොට අපිට පැහැදිලි වෙනවා ඒකීය රාජ්‍යයක් වන ලංකාවේ පාලනයේ පහසුව සඳහා පළාත් 9කට වෙන් කරලා තියෙනවා, වගේම දිස්ත්‍රික්ක 25කට බෙදලා තියෙනවා පාලනය පහසු කර ගැනීම සඳහා. ඔයාලගේ 30 සහ 31 කියන පිටු පෙරලා ගන්න බලන්න. හරි, මේ පිටු දෙකේ ලංකාවේ පළාත් දැක්වෙන සිටියම වගේම ලංකාවේ දිස්ත්‍රික්ක දැක්වෙන සිටියමත් තියෙනවා. හොඳින් අධ්‍යයනය කරන්න ඕනි කොතනද ඒ පළාත ලංකාවේ පිහිටලා තියෙන්නේ කියලා. තුරු පළාත කොහෙද? තුරුමැද පළාත කොහෙද? සබරගමු පළාත, දකුණු පළාත. එතකොට මේ පළාත් ලංකාවේ පිහිටි ස්ථානයන් පිළිබඳව මේ සිටියන් ගවේෂණය කරලා හොඳ අධ්‍යයනයක්, හොඳ දැනුමක් ඔයාලා ලබා ගන්න ඕනි. ඒ වගේම තමයි දිස්ත්‍රික්ක 25 කොහෙද පිහිටලා තියෙන්නේ කියන එක පිළිබඳව මේ සිතියම් තුලින් හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, දුවේ පුතේ ඔයාලා මේ පළාත් 9 සහ දිස්ත්‍රික්ක 25 සිතියම් දෙකක ලකුණු කොට දක්වන්න ඕනි. සිතියම් දෙකක ලකුණු කොට දක්වන්න ඕනි. එතකොට තමයි හොඳ මතකයක් මගේ දුවලා පුතාලට ලැබෙන්නේ. හරි. මීළඟට මම ඔයාලගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පළාත් පාලන ක්‍රමය පිළිබඳව. පළාත් පාලන ක්‍රමය පිළිබඳව. ශ්‍රී ලංකාවේ පළාත් පාලනය පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා දුවේ පුතේ. පළාත් පාලනය පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. උදාහරණ කිහිපයක් මම සඳහන් කරන්නම්කෝ. ඔයාලගේ පොතේ 32 පිටුව පෙරලා ගන්න. 32 පිටුවේ සඳහන් වෙනවා මේකට උදාහරණ. අපි බලමු. හරි. ගම්මට්ටමේ වගකීම් දරපු අය විවිධ නම් වලින් හඳුන්වලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. ගමික, පරුමක, ගම්බෝජක වැනි නම් වලින් ගම් පාලනය කර අය සහ නගර පාලනය කර අය නගර ගුත්තික ලෙස හඳුන්වලා තියෙනවා. නගර පාලනය කරපු අය නගර ගුත්තික ලෙස හඳුන්වලා තියෙනවා. ඔයාලට ගොඩාක් විභාගවලට මේවා කෙටි ප්‍රශ්නවලට එන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳම උදාහරණයක් තියෙනවා වේවැල් කැටිය ශිලා ලේඛනය. හොඳට මතක තියාගන්න මේ ශිලා ලේඛනය පිළිබඳව. වේවැල් කැටිය ශිලා ලේඛනයට අනුව ගම් 10ක් පාලන ඒකකයක් ලෙස සලකා දසගම් පාලනයක් සිදු කළ බව මේ ශිලා ලේඛනයේ දක්වලා තියෙනවා. දසගම් පාලනයක් සිදු කළ බව. එතකොට වේවැල් කැටිය ශිලා ලේඛනයේ තියෙන්නේ දසගම් පාලනය පිළිබඳව. ඒ විතරක් නෙවෙයි, මහනුවර රාජධානි සමයේ පාලනය සඳහාත් දසගම් පාලනයක් තිබුණ බව සඳහන් වෙනවා. එතකොට ගම් 10ක් එකතු කරලා එක පාලන ඒකකයක් විදිහට නිර්මාණය කරනවා. එතකොට මේ විදිහට ගම් 10 එකතු කරලා පාලන ඒකක බවට පත් කරලා තියෙනවා. ඒ වගේම 1681 රොබර්ට් නොක්ස්, ඔයාලා අහලා තියෙනව නේද? ඔව්. රොබර්ට් නොක්ස්ගේ ලංකාව පිළිබඳ වාර්තාවේ සඳහන් වෙනවා ලංකාවේ ගම් සභාවක් තිබූ බව. ගම් සභාවක් තිබූ බව. ගම් මට්ටමින් පාලන ඒකක තිබූ බව රොබර්ට් නොක්ස් පවා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ උදාහරණ වලින් අපිට පැහැදිලි වෙනවා ලංකාවේ ඈත අතීතයේ සිටම පළාත් පාලන ආයතන පැවතිලා තිබුණ බව. ඇයි මේ විදිහට පළාත් පාලන ආයතන පිහිටුවන්න හේතුව? එකක් නම් ඔයාලා දන්නවා. පාලනයේ පහසුව සඳහා. ඒකීය රාජ්‍යයක තනි මැදියම් ආණ්ඩුවකට විතරක් පාලන කටයුතු සිදු කරන්න බැරි නිසා පළාත් පාලන ආයතන පිහිටවලා තියෙනවා. තව හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන් පළාත් මට්ටමින් ජනතාවට බලය පැවරීම. පළාත් මට්ටමින් ජනතාවට බලය පැවරීම. එතකොට ඒ පළාතේ ජනතාවට පුළුවන් මේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් තෝරාපත් කරගන්න. එතකොට ඒ පළාත්වල ජනතාවට හැකියාව ලැබෙනවා තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා තමන්ගේ නියෝජිතයන් තෝරාපත් කරගන්න. තව කාරණයක් තමයි පළාත් මට්ටමින් විවිධ ජන කොටස්වල සංස්කෘතික හා භාෂාමය අනන්‍යතා තහවුරු කර ගැනීම. සංස්කෘතික සහ භාෂාමය අනන්‍යතා තහවුරු කරගන්න පුළුවන් ඒ පළාත තුල ඒ සංස්කෘතික කණ්ඩායම්වල අනන්‍යතාවලට අනුව කටයුතු කිරීමේ හැකියාව උදා වෙනවා. ඒ වගේම තමයි ප්‍රාදේශීය නායකත්වය වර්ධනය වෙන්න මේක හේතුවක් බවට පත් වෙන. ඒතකොට ප්‍රදේශයේ පාලනය, ප්‍රදේශයේ ජනතාව තුලින් තෝරා ගැනීම, නායකත්වයක් වෙත පැවරීම තුලින් ප්‍රාදේශීය නායකයන් බිහිවීම මේ තුලින් වැඩි වෙනවා. ඒතර මේ වගේ කරුණු ගණනාවක් ඔයාලගේ 33 වෙනි පිටුවේ සඳහන් වෙලා තියෙනවා. එතකොට දුවේ පුතේ මේ කරුණුත් හොඳින් ඔයාලා කියවලා ධාරණය කරගන්න ඕනි. දුවේ පුතේ ඊළඟට අපි බලමු ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති විවිධ පළාත් පාලන ආයතන පිළිබඳව. ශ්‍රී ලංකාවේ විවිධ අවස්ථාවල උත්සාහගෙන තිබෙනවා පළාත් පාලන ආයතන ඇති කරන්න. ඒ යටතේ 1865 ලංකාවේ ප්‍රථමයෙන්ම මහා නගර සභා තුනක් ඇති කරලා තියෙනවා. 1865 ලංකාවේ ප්‍රථම මහා නගර සභා තුනක් ඇති කරලා තියෙනවා. මේක හැම විභාගයකටම ප්‍රශ්න පත්‍රවල එන ප්‍රශ්නයක්. ඒ මහා නගර සභා තුන කොළඹ, මහනුවර, ගාල්ල වශයෙන් හඳුන්වන්න පුළුවන්. මොනවාද මේ මහා නගර සභා තුන? කොළඹ, මහනුවර, ගාල්ල කියන මහා නගර සභා. ඊට පස්සේ 1934 ආඥා පනත යටතේ ගම් සභා පිහිටුවලා තියෙනවා. ගම් සභා පිහිටුවලා තියෙනවා. 1939 ආඥා පනත යටතේ නගර සභා පිහිටවලා තියෙනවා. එතකොට අපි දන්නවා මහා නගර සභා නගර සභා විදිහට පිහිටුවන්නේ ඒ ජනගණත්වය පදනම් කරගෙන. 1956 ආඥා පනත යටතේ සුළු නගර සභා පිහිටුවලා තියෙනවා පාලන ඒකකයක් විදිහට. ඒ වගේම 1980 සුළු නගර සභා අහෝසි කරලා දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවලා තියෙනවා. 1980 එතකොට දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීම දක්නට ලැබෙනවා. ඒ වගේම 1987 ප්‍රාදේශීය සභා පිහිටුවලා තියෙනවා. 1987 ප්‍රාදේශීය සභා පිහිටුවලා තියෙනවා. එතකොට අපිට පේනවා විවිධ කාලවලදී මේ පළාත් පාලනය සඳහා විවිධාකාරයේ උත්සාහයන් අරගෙන තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ කාර්යයන් පහසු කරවා ගැනීම සඳහා විවිධ පළාත් පාලන ආයතන පිහිටුවා කියලා අපිට මේ කරුණුවලින් ඔප්පු වෙනවා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, 1987 අංක 42 දරන පළාත් සභා පනත අනුව ලංකාවේ පළාත් සභා ඇති කරලා තියෙනවා. එතකොට ලංකාවේ පළාත් කීයක් තියෙනවද? අපි දන්නවා දැන්නේ පළාත් 9ක් තියෙනවා. මේ සෑම පළාතකටම පළාත් සභාවක් බැගින් පළාත් සභා 9ක් ස්ථාපිත කරනවා 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින්. එතකොට 1987 තමයි ලංකාවට එන්නේ පළාත් සභා ක්‍රමය. මේකත් පළාත් පාලන ආයතන, එහෙම නැත්නම් ප්‍රාදේශීය පාලනයට ඉතාම වැදගත් වන ආයතන විශේෂයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට පළාත් සභාවලට මහජන ඡන්දයෙන් තේරීපත් වන පළාත් මට්ටමේ මහජන නියෝජිතයන්ගෙන් තමයි පළාත් සභාව සමන්විත වෙන්නේ. එතකොට මධ්‍යම ආණ්ඩුව වෙත ඒකරාශී වෙලා තියෙන විවස්ථාදායක, විධායක, අධිකරණ කියන බලතල යම් යම් සීමාවලට යටත් මේ පළාත් සභාවලට බෙදා හැරලා තියෙනවා. මේ පළාත් සභාවලට බෙදා හැරලා තියෙනවා. එතකොට අපේ රටේ මධ්‍යම ආණ්ඩුවේ පාලනය පහසු කර ගැනීම සඳහා ඇති කරලා තියෙන ප්‍රධාන ආයතන විශේෂයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් එහෙනම් පළාත් සභා ක්‍රමය. හරි දුවේ පුතේ, ඊට පස්සේ මං ඔයාලගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන පිළිබඳව. වර්තමාන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන පිළිබඳව. වර්තමාන ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වර්ග තුනක් දක්නට ලැබෙනවා. පළාත් පාලන ආයතන වර්ග තුනක් දක්නට ලැබෙනවා. අපි බලමු මේ මොනවාද කියලා. ඔයාලගේ පොතේ පෙරලගන්න 38 වෙනි පිටුව. 38 වෙනි පිටුව. ඒක 38 වෙනි පිටුවේ දුවේ පුතේ තියෙනවා වර්තමාන ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන පිළිබඳව. එතන වර්තමානයේ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන වර්ග තුනක් තියෙනවා. මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. නැවත වතාවක් මාත් සමගම කියමු බලන්න. මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා විදියට අපිට පළාත් පාලන ආයතන පිළිබඳව කියන්න පුළුවන් වර්තමානයේ ක්‍රියාත්මක වන. එතකොට මේ පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරාපත් කරගන්නේ පළාත් පාලන මැතිවරණයක් මගින්. පළාත් පාලන මැතිවරණයක් මගින් ලංකාවේ වසර 4කට වරක් පළාත් පාලන මැතිවරණයක් පවත්වනවා. මේ මැතිවරණයේ මගින් තමයි මේ ආයතන වලට නියෝජිතයන් තෝරාපත් කරගන්නේ. එතකොට මහා නගර සභා පිළිබඳව අපි අවධානය යොමු කරමු බලන්න. මහා නගර සභාවේ ප්‍රධානියා වන්නේ නගරාධිපති. මහා නගර සභාවේ ප්‍රධානියා වෙන්නේ කවුද? නගරාධිපති. අපි මෙයාට පුරපති කියලාත් කියනවා. පුරපති කියලාත් කියනවා. ඒ වගේම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කෙනෙක්, ඒ වගේම සභිකයන්ගෙන් සමන්විත වෙනවා. එතකොට සභික සංඛ්‍යාව නගර සභාවේ මහා නගර සභාවෙන් මහා නගර සභාවට වෙනස් වෙනවා ජනගහණය අනුව. 1987 අංක 16 දරන පනතින් තමයි මහා නගර සභා ලංකාවේ ඇති කරලා තියෙන්නේ. ලංකාවේ මහා නගර සභා දැනට කීයක් ක්‍රියාත්මක වෙනවද? ඔව්දුවේ පුතේ, දැනට 23ක් මහා නගර සභා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි බලමු නගර සභා පිළිබඳව. ලංකාවේ නගර සභා ආරම්භ වෙන්නේ 1939 අංක 61 දරන ආඥා පනත යටතේ. ලංකාවේ දැනට නගර සභා 41ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට නගර සභා කීයක් ක්‍රියාත්මක වෙනවද? 41ක් ක්‍රියාත්මක වෙනවා. නගර සභාවේ ප්‍රධානියා අපි හඳුන්වනවා සභාපති විදිහට. මහා නගර සභාවේ ප්‍රධානියා නම් නගරාධිපති. හැබැයි නගර සභාවක ප්‍රධානියා අපි හඳුන්වනවා සභාපති විදිහට. ඒ වගේම උපසභාපති කෙනෙක් ඉන්නවා සහ සභිකයන්ගෙන් සමන්විත වෙනවා නගර සභාව. ඒ වගේම ඊළඟට තියෙන පළාත් පාලන ආයතනයේ විදිහට සැලකෙන්නේ මොකක්ද? ප්‍රාදේශීය සභා. ප්‍රාදේශීය සභා. ලංකාවේ ප්‍රාදේශීය සභා ආරම්භ වුණේ 1987. ආරම්භ වෙලා තියෙන්නේ 1987. අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත මගින්. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත මගින් තමයි ලංකාවේ ප්‍රාදේශීය සභා ආරම්භ වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවද දැන් කීයක් ලංකාවේ ප්‍රාදේශීය තියෙනවද කියලා? ඔව්, ඔයාලගේ පොතේ සඳහන් වෙනවනේ. ඔව්, ලංකාවේ ප්‍රාදේශීය සභා 271ක් දැනට ක්‍රියාත්මක වෙනවා. එතකොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධානියා කවුද? ප්‍රාදේශීය සභාවක ප්‍රධානියා අපි හඳුන්වනවා සභාපති විදිහට. ඒ වගේම සභාපතිට සහාය වීම පිණිස උපසභාපති කෙනෙක් ඉන්නවා. ඒ වගේම සභිකයන්ගෙන් ප්‍රාදේශීය සභාව සමන්විත වෙනවා. දැන් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති ලංකාවේ පළාත් පාලන ආයතන පිළිබඳව. ලංකාවේ පළාත් පාලන ආයතන තුනයි, මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා විදියට. හරි දුවේ පුතේ, ලංකාවේ මේ පළාත් පාලන ආයතන අධීක්ෂණය කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයෙක් පත් කරලා ඉන්නවා. පළාත් පාලන අමාත්‍යවරේ. එතකොට මේ පළාත් පාලන අමාත්‍යවරයා තමයි යම් නගර සභාවක් හෝ යම් ප්‍රාදේශීය සභාවක් ප්‍රකාශයට පත් කරන්නේ, ඒ වගේම ඒකේ සීමාව තීරණය කරන්නේ, ඒ ආයතනයට නමක් නියම කරන්නේ මේ විශේෂභාර අමාත්‍යවරයා. එතකොට ඒ අමාත්‍යවරයාට අපි කියනවා පළාත් පාලන අමාත්‍යවරයා කියලා. හරි, මේ පළාත් පාලන ආයතන වලට මොන වගේ කාර්යයන් පැවරිලා තියෙනවද කියලා අපි ඊළඟට බලමු. ඔයාලගේ 40 වෙනි පිටුව පෙරලා ගන්න බලන්න. 40 වෙනි පිටුවේ තියෙනවා පළාත් පාලන ආයතන වලට පැවරිලා තියෙන ප්‍රධාන කාර්යයන් තේමා තුනක් යටතේ දක්වලා තියෙනවා. ප්‍රධාන කාර්යයන් තේමා තුනක් යටතේ දක්වලා තියෙනවා. පළවෙනි තේමාව මොකද්ද? පොදු මම්මාවත්. පළවෙනි තේමාව පොදු මම්මාවත්. දෙවෙනි තේමාව මහජන සෞඛ්‍ය. තුන්වෙනි තේමාව පොදු උපයෝගීතා සේවා. එතකොට මේ පළාත් පාලන ආයතන වලට පැවරිලා තියෙන ප්‍රධාන කාර්යයන් තුනයි පොදු මම්මාවත්, මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා. ඒතර මේ තේමා යටතේ ශාල කාර්යභාරයක් මේ පළාත් පාලන ආයතන වලට පැවරිලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. එතකොට දුවේ පුතේ, මේ පැවරිලා තියෙන කාර්යයන් පිළිබඳව ඔයාලගේ පොතේ සඳහන් වෙනවා. ඒවා පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඔයාලට බොහෝ විට විභාගෙට එන්න පුළුවන් පළාත් පාලන ආයතන වලට පැවරි ඇති කාර්යයන් මොනවාද කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මොන වගේ කාර්යයන්ද මේ පළාත් පාලන ආයතන වලට පැවරිලා තියෙන්නේ කියලා. හරි දුවේ පුතේ, මම මේ දක්වා කතා කරේ ඒකීය රාජ්‍යයක කොයි විදිහටද පළාත් පාලන ආයතන ඇති වෙලා තියෙන්නේ. ඉතිහාසයේ ඉඳලා වර්තමානයේ දක්වා මේ පළාත් පාලන ආයතන කොයි විදිහටද විකාශනය වෙලා ආවිසා, ඒ වගේ කාර්යයන් පිළිබඳව ඔයාලට අවබෝධයක් ලබලා දුන්නා. දැන් අපි බලමු ඒකීය රාජ්‍යයක පළාත් පාලන ආයතන ප්‍රාදේශීය ආයතන විතරක් නෙවෙයිනේ විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ මධ්‍යම ආණ්ඩුව මගින්. මධ්‍යම ආණ්ඩුව මගින්. එහෙනම් දුවේ පුතේ, දැන් අපි බලමු ලංකාවේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යුහය බලතල හා කාර්යයන් පිළිබඳව. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යුහය බලතල හා කාර්යයන් පිළිබඳව. ඔයාලා ඉක්මනට පෙරලා ගන්න ඔයාලගේ පොතේ 35 වෙනි පිටුව. 35 වෙනි පිටුව. ඒකේ සඳහන් වෙනවා මධ්‍යම ආණ්ඩුවේ ව්‍යුහය සහ බලතල හා කාර්යයන් පිළිබඳව. අපි බලමු කොහොමද මධ්‍යම ආණ්ඩුව සකස් වෙලා තියෙන්නේ කියලා. එතකොට මධ්‍යම ආණ්ඩුව ප්‍රධාන ආයතන තුනකින් සමන්විත වෙනවා. ඒ ආයතන වන්නේ විවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ආයතන. මොනවාද මේ ආයතන තුන? විවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ආයතන තුනින් තමයි මධ්‍යම ආණ්ඩුව සමන්විත වෙලා තියෙන්නේ. ලංකාවේ විධායකය වන්නේ කවුද පුතේ? ලංකාවේ විධායකය බලය හිමි වෙන්නේ කාටද? ඔව්, ලංකාවේ විධායකය වෙන්නේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට අපි කියනවා ලංකාවේ විධායකය කියලා. ජනාධිපති කෙනෙක් ඉන්නා, අගමැති කෙනෙක් ඉන්නවා, කැබිනට් මණ්ඩලයක් තියෙනවා. එතකොට විවස්ථාදායකය කියන්නේ අපේ රටේ විවස්ථාදායකය අපි හඳුන්වනවා පාර්ලිමේන්තුව කියලා. ඒකට හේතුව තමයි විවිධ රටවල් වල විවස්ථාදායකය හඳුන්වන නම වෙනස්. දැන් උදාහරණයක් විදිහට ඇමරිකාව ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ විවස්ථාදායකය හඳුන්වන්නේ කොංග්‍රස් මණ්ඩලය කියලා. ලංකාවේ විවස්ථාදායකය හඳුන්වන්නේ පාර්ලිමේන්තුව කියලා. එතකොට අධිකරණය විදිහට අපි හඳුන්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ අධිකරණ පද්ධතියට. එතකොට ලංකාවේ විධායකය කියලා අපි හඳුන්වන්නේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට, විවස්ථාදායකය කියනවා අපි පාර්ලිමේන්තුවට, අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ අධිකරණ පද්ධතියකට අයිති වෙනවා. දැන් අපි බලමු විධායකයට මොන වගේ කාර්යයන් අයත් වෙනවද කියලා. ඔයාලගේ 35 වෙනි පිටුවේ සඳහන් වෙනවා මොන වගේ කාර්යයන් අයිති වෙනවද කියලා, නේද? රාජ්‍ය සේවය පාලනය, ඒ වගේම රටේ ආරක්ෂාව සම්බන්ධ කාර්යයන්, ඒ වගේම විදේශ කටයුතු පිළිබඳ කාර්යයන්, නියෝග හා ආඥා පැනවීම වගේ විධායක බලතල රාශියක් මේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට හිමි වෙනවා. ඒ වගේම විවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යය තමයි නීති පැනවීම. එහෙම නැත්නම් නීති සම්පාදනය කිරීම. ඒ වගේම තමයි විධායකයේ අත්නෝමතික වෙල කටයුතු කරනවා නම් විධායකයේ පාලනය කිරීම. ඒ වගේම අයවැය පාලනය කිරීම. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සාධාරණව විවේචනය කිරීම වගේ කාර්යයන් ගණනාවක් පාර්ලිමේන්තුවට අයිති වෙනවා. ඒ වගේම තමයි අධිකරණයේ කාර්යයන් අපි ගත්තොත් අධිකරණයේ ප්‍රධානතම කාර්ය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් යුක්තිය පසිඳලීම. ඒ වගේම පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සිදු කරන්නේ අධිකරණය මගින්. අපේ අයිතිවාසිකම් කඩ වුණා නම් ඒ අයිතිවාසිකම් අපිට ලබා දීම සඳහා කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ අධිකරණ පද්ධතිය විසින්. මීට අමතරව කාර්යයන් ගණනාවක් ඔයාලා පොතේ සඳහන් වෙනවා. ඒ වගේම ලංකාවේ අපි ගත්තොත් පාර්ලිමේන්තුව ගැන කතා කරනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද දුවේ පුතේ? මන්ත්‍රීවරු 225ක් ඉන්නවනේ. එතකොට ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් තමයි මේ මන්ත්‍රීවරු තෝරාපත් කරගන්නේ. හැබැයි මේ 225ම ඡන්දයෙන් තෝරගන්නේ නැහැ. 225 තෝරා ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි 196 දෙනෙක් ඡන්දයෙන් තෝරාපත් කරගන්නවා. ජාතික ලැයිස්තුවකින් 29 දෙනෙක් තෝරා ගන්නවා. එතකොට 225 ආකාර දෙකකට තෝරගන්න 196 දෙනෙක් ඡන්දයෙන් සහ 29 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6යි. හැබැයි 19 වන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයේ මේක වසර 5 දක්වා අඩු කරලා තියෙනවා. ආදරණීය දුවේ පුතේ, මම අද ඔයාලට කියලා දුන්නේ ලංකාවේ ආණ්ඩුවේ විවිධ ස්තර කියන මාතෘකාව යටතේ පළාත් පාලන ආයතන පිළිබඳව සහ මධ්‍යම ආණ්ඩුවේ බලතල හා කාර්යයන් පිළිබඳව ඔයාලට මං අවබෝධයක් ලබලා දුන්නා. ඒ වගේම ඔයාලා පාඩම හොඳට කියවලා මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනි. ඉක්මනින්ම සටහන් පොත ගන්න බලන්න. හරි. පළවෙනි එක ලියන්න. ඒකීය ආණ්ඩු ක්‍රමයක් යනු කුමක්ද? දෙක, අතීත ලංකාවේ පළාත් පාලනය තිබූ බවට උදාහරණ දෙකක් ලියන්න. ඊළඟ එක, ලංකාවේ පළාත් 9 හා දිස්ත්‍රික්ක 25 ලංකා සිටියමක ලකුණු කොට දක්වන්න. ඊළඟ එක, වර්තමාන ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන මොනවාද? ඊළඟ එක ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති කාර්ය ප්‍රධාන තේමා තුනක් යටතේ දැක්විය හැකිය. ඒවා මොනවාද? ඊළඟ එක මධ්‍යම ආණ්ඩුවේ ව්‍යුහය හා බලතල ලියා දක්වන්න. ඊළඟ එක ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව දක්වා ඔවුන් තේරීපත්වන ආකාරයන් වෙන වෙනම ලියන්න. ඔවුන් තේරීපත්වන ආකාරයන් වෙන වෙනම ලියන්න. හරි, මගේ ආදරණීය දුවල පුතා, නැවත මේ පාඩමේ තැනින් තැන තියෙන පළාත් පාලන ආයතන කියන මාතෘකාව යටතේ තියෙන විශාල කරුණු ප්‍රමාණයක් ඒකරාශී කළා තමයි මම අද ඔයාලට මේ පාඩම සකස් කළේ. නැවත ඔයාලා පොත කියවලා මගේ මම කියලා දුන්න කරුණුත් එක්ක හොඳින් අධ්‍යයනය කරලා මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න, ඔයාලගේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන මේ පාඩමට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ආදරණීය දුවේ පුතේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඔබ පෙනී සිටිනවා. මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ඔබට පාසල් යන්න බෑ, ඔබ ගෙදරින් ඉන්නේ. ඒ නිසා වැඩියෙන් පොතපත අධ්‍යයනය කිරීම සඳහා, අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු කරන්න. හැමෝම පරිස්සමින් සෞඛ්‍ය ආරක්ෂිතව තමන්ගේ දවස ගත කරන්න. ඔබ හැමෝටම ඉතාම නිරෝගී සම්පන්න දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි නැවත මෙවැනිම වැඩසටහනකින් යලිත් හමුවෙමු. ආයිබෝවන්.
ආදරණීය දුවේ පුතේ, අද පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන ආවේ බදුල්ල විහාර මහදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යනි කේජී චම්පිකා ප්‍රියදර්ශනී ගමගේ ගුරුමෑණියන්.
ඌවේ ගුරුකෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරුකෙදර.
ඌවේ ගුරුකෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.